ගරු දිනිඳු සමන් හෙන්නායක නියෝජ්‍යමත්තුමා, ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි ගරු කාරක සභා සභාපතිතුමියනි. අද දවසේ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මගින් ඉදිරිපත් කරපු සුවිශේෂී 52ක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ අපේ අමාත්‍යාංශයේ මගින් මේ ඉතා අත්‍යවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ කටයුතු ටිකක් අධිවේගී මාර්ගවල සිද්ධ වෙන සහ සෙසු මාර්ගවල සිද්ධ වෙන රියානතුරු අවම කර ගැනීමට මැදිහත් වෙන සහ නව සංස්කෘතියක් ඇති කරගන්න, නව ප්‍රවාහන සංස්කෘතියක් ඇති කරගන්න අදාළ කරන නීති අනපනත් ළඟ ළඟම ක්‍රියාත්මක වෙච්ච අවස්ථා ප්‍රමාණයක් අපි දැක්කා. අද දවසෙත් අපි දකින්නේ එවැනි කාරණා ප්‍රමාණයක්. එකක් අපි දැක්කා, අධිවේගී මාර්ගවල ධාවන වෙන වාහනවල මෝටර් රථවල සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම සඳහා වන ගැසට් පත්‍රය අද නිකුත් වෙලා 2025/9/25 දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයක්. ඒකට අදාළව වසරක කාලයක් මේ නීතිය ක්‍රියාත්මක කරන්න අදාළ සහන කාලයක් ලබලා දීලා තිබුණා. ඒක අවසන් වෙනවා මේ මාසේ. එතකොට වසරක කාලයක් පුරාවට මේ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන වාහනවල ඒ වැනි තත්ත්වයක් තිබුණේ නැත්තම් අධිවේගී මාර්ගවල ගමන් කරන සියලු වාහනවලට අදාළ කරන බඳපටි සවි කර ගැනීමට අදාළ කරන කාලයක් දීලා තමයි මේ නීතිය ක්‍රියාත්මක කිරීමට යන්නේ. ඒ වගේම සුවිශේෂී තවත් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. 2026/5/19 දින මෝටර් රථ වාහන පරීක්ෂා කිරීමට අදාළ කරන නියෝග නිකුත් කරපු ගැසට් පත්‍රය. මේක ඇතුලේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ස මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියාමනය සහිත සියලුම ප්‍රවාහනය මගේ ප්‍රවාහනය සිද්ධ කරන වාහනවලට අදාළව ඒ වාහනවල තත්ත්වය, වාහනවල වාහන පරීක්ෂා කරලා ඒ වාහනවල තියෙන තත්ත්වය යහපත් තත්ත්වයට පත් කරගන්න අදාළ කරන නියෝග නිකුත් කිරීමක් තමයි මේ 52 සිද්ධ කරන්නේ. අපිට මේ වගේ 50 ගැන කතා කරාට පස්සේ විශේෂයෙන් මේ දෙවනි 50 එන්නේ කිලෝමීටර් 5000ක් හෝ මාස 3කට ආසන්න කාලයක්. මාස 3ක කාලයක් ඉක්මවන්නේ නැතුව මේ අදාළ කරන නියෝගය ක්‍රියාත්මක කරන්න අදාළ වාර්තා ලබා ගන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම NVQ level 4 මට්ටමේ ඉන්න මෝටර් වාහන කාර්මික ශිල්පියෙක්ට ඒ සඳහා අවශ්‍ය අනුමැතිය දෙන්න පුළුවන්. ඒ ශිල්පියා අනිවාර්යයෙන්ම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්ගේ අනුමැතිය සහිත ආයතනයක වැඩ කරන්න ඕනේ. එතකොට ඔන්න ඔය වගේ නීති ටිකක් සම්පාදනය කරලා තියෙනවා. ඒකට අදාළ කරන විවාදය තමයි මේ ක්‍රියාත්මක වෙමින් යන්නේ. අපි දන්නවා කාරක සභා සභාපතිතුමියනි, මේ වෙද්දී ලංකාවේ වාර්ෂිකව මරණ 3000කට ආසන්න ප්‍රමාණයක් සිද්ධ වෙනවා මෝටර් රථ අනතුරු වලින්, මාර්ගයේ සිද්ධ වෙන අනතුරු වලින්. මේ මාර්ග අනතුරු ගත්තට පස්සේ මේ නැති වෙන්නේ. මාර්ග අනතුරු 38000කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ වර්ෂයකට සිද්ධ වෙනවා. මේ හැම තැනකදීම නැති වෙන්නේ අපේ ගෙවල් වල ඉන්න අපේ ආදරණීය අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය තමයි මේ මාර්ග අනතුරුවට ලක් වෙලා ජීවිතේ නැති කරගන්නේ. අපි 2020-24 කාලයේදී විතරක් ගත්තොත් එහෙම රියානතුරු 118,697ක ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒක මරණ වාර්තා වෙලා තියෙනවා 12,322ක්. මේ මරණ අනුපාතය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මරණ 10,000කට 11.2කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ වාර්ෂික මරණ අනුපාතය විදිහට සිද්ධ වෙනවා මේ මාර්ග අනතුරු වලින්. එතකොට මේ මාර්ග අනතුරු වල මේ තියෙන මරණ අනුපාතය ඉතා ඉහළ අගයක්. ඒක එක්සත් ජාතීන්ගේ අනුමැතියලත් අගයට වඩා සීමාව ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා අපි හිතනවා අපේ වගේ රටක මාර්ග අනතුරු අවම කරගන්න අදාළ කරන විධිමත් නීති රීති රාමුවක් පද්ධතියක් හැදෙන්න ඕන කියලා. ඉතින් ඒක නිසා මෙවැනි නීතියක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙන්න ඕන. අපේ කොළඹ හදිසි අනතුරු ඒකකේ දැඩි සත්කාර ඒකේ ගත්තොත් මේකෙන් 50%ක් රෝගීන් ඇතුළත් වෙන්නේ මාර්ග අනතුරු වලින්. අපි ඒකට අති විශාල ප්‍රමාණයක් මේ මාර්ග අනතුරු වලට අපේ ඇමැතිතුමා කිව්වා වගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.15% වගේ ප්‍රමාණයක්. ඒක 2021 අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% රුපියල් බිලියන 3කට ආසන්න ප්‍රමාණයක් වියදම් කරලා තිනවා මේ මාර්ග අනතුරු සඳහාම. ඒක නිසා අපි හිතනවා මේ අනතුරු අවම කර ගැනීමට අදාළ කරන සුවිශේෂී සැලැස්මක් අමාත්‍යාංශයක් විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන. අමාත්‍යාංශයක් ඇතුළේ ක්‍රියාත්මක වෙන්න අපි ස්තුතිවන්ත වෙනවා එවැනි නීති වැඩපිළිවෙළවල අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්. ඒ වගේ මාර්ග අමාත්‍යාංශයේ අපි ගත්තට පස්සේ ඒක ඉතා සුවිශේෂී කටයුතු ප්‍රමාණයක් සිද්ධ වුණා මෑතකදී. අපි දැක්කා අපේ ප්‍රවාහන පද්ධතියට අලුත් සංස්කෘතියක් එකතු කරනවා මෙට්‍රෝ බස් වගේ පතුල පහත් බස් අපේ රටේ සාමාන්‍ය අම්මතා අතර ජනතාවට පරිහරණය කරන්න ආබාධිත ජනතාවට සුවිශේ ඒවුන්ට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව සහිතව තියෙන මේ බස් රථ ගේන්න අපි ප්‍රවාහන අමාත්‍යංශයක් විදිහට කටයුතු කරලා තිනවා ඒක නිසා විශේෂයෙන්ම ප්‍රවාහන විෂය භාර බදුල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් විදිහට මම මාගේ ප්‍රසාදය පිරිනමන්න කැමතියි අපි දන්නවා අමාත්‍යංශය ඇතුලේ ඉතාම උනන්දුවෙන් මේ කටයුත්ත කරන්න මේ නව ප්‍රවාහන සංස්කෘතියක් ඇති කරන්න අමාත්‍යතුමා ඇතුළු කාර්ය මණ්ඩලය විශාල මැදිහත් වීමක් කරනවා අපිට පුද්ගලිකව අපිට දැන්නලා තිනවා හැමදාම පත්තරේ මොනව හරි දෙයක් ගියාට පස්සේ අමාත්‍යතුමා පුද්ගලිකව අපෙන් ප්‍රශ්න කරලා තිනවා මේක බදුල්ලේ මෙහෙම දෙයක් වුණාද මේ රියානතුරට කවුද වග කියන්න ඕන අපේ මාර්ගයක්ද මෙතන මේ මාර්ගයේ මොන අපේ දෝෂයක්ද තියෙන්නේ ඒ වගේ සංවේදීව කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙන්න ඕන ඒ ස්තුතිවන්ත වෙන ගමන් අපි දැකලා තියෙනවා මේ මාර්ගානතුරු වලට අදාළව තියෙන සුවිශේෂී තත්ත්වයන් විශේෂයෙන්ම බදුල දිස්ත්‍රික්කයේ ගත්තට පස්සේ අපි මෑතකදී දැක්ක දරුණුම රියානතුරු ප්‍රමාණයක් වාර්තා වෙච්ච තැන් බදුල ඇල්ල ආශ්‍රිතව ඔබතුමිය දන්නවා අදට අවුරුද්දයි දවස් 3ක් වගේ මට මතක ඒ රියානතුරු සිද්ධ වෙලා ඒ ඥාතීන්ට අදාළ කරන අවුරුද්දේ මතක බණ දානේ දීලා වසරක කාලයක් ඒ ඛේදවාචකයේ සිද්ධ වෙච්ච තැන තියෙන බදුල ඒ වගේම බදුල දුන්හිඳාශිතව තියෙන මේ පල්ලම් සහිත ප්‍රදේශයේ දෙවන්ත රියානතුරු ප්‍රමාණයක් වාර්තා වෙනවා ඒව වළක්ව ගන්න අදාළ කරන ක්‍රියාමාර්ග අපි ගන්න ඕන. එතකොට මේ රියානතුරු වාර්තා වෙන එකේදී පසු විපරමක් කරලා බැලුවට පස්සේ අපිට දකින්න තියෙන දේ තමයි මේ හැම රියානතුරක් පිටිපස්සෙම ඒ වාහනේ කන්ඩිෂන් එක ඒ වගේම රියදුරන්ගේ තත්ත්වය රියදුරන්ගේ නොසැලකිල්ල එවැනි කාරණා බලපාලා තියෙනවා මාර්ගවල තත්ත්වයට වඩා. ඒක නිසා අපි විශේෂයෙන්ම ඇල්ල යනතුරු ගත්තට පස්සේ ධාවනයෙන් ඉවත් කරපු වාහනයක් නැවත ධාවනයට යොදවාගෙන තමයි ඒරියා යනතුරු සිද්ධ වෙලා තියෙන්නේ. 12ක වගේ පිරිසක් නැති වුණා. අපි ඒ හැම තැනකම අම්මා තාත්තා නැතුව දරුවෝ අදටත් දුක් විඳිනවා ඇති. තාමත් රෝහල් ගත වෙලා ඉන්න ඒ තාමත් රෝහල් ගත වෙච්ච ඒ රෝගීන්ට අදාළව තාමත් තමන්ගේ නිවැරදි කන්ඩිෂන් එකට එන්න බැරි රෝගීන් විශාල ප්‍රමාණයක් තාමත් ඇති. එතකොට ඔවුන්ගේ අපි විශ්වාස කරන ඔවුන් වේදනාව විඳින තංගල්ල නගර සභාවෙන් ආපු පිරිසක් එදාවේ රාජ්‍ය සේවකයෝ පිරිසක් ඒ දරුවොන්ට ඒ අම්මා තාත්තට විශාල පාඩුවක් සිද්ධ වෙන්න ඇති මේ අනතුරු ඇතුලේ. ඒ වගේම අපි මයිංගන පාරේදී අපි දැක්කා එක පැත්තක තිරිංග මාස 3ක් වැඩ කරලා නැහැ. ඒ බස් රථයක් තමයි මේ ට්‍රිප් එකට යොදවන්නේ. එතකොට තමන්ගේ මූල්‍යම අවශ්‍යතාවයේ උදෙසා විතරක් හිතලා සාමාන්‍ය මගින්ට පීඩාවට පත් කරන මේ ක්‍රියාවලිය අපි නතර කරන්න ඕනේ. ඒක නිසා මේ මාර්ග අමාත්‍යංශය ඇතුලේ කරන කටයුත්ත අපි අගය කරන්න ඕන. අපි එතන දැක්ක එදා අර ඇල්ල බස් රථයේ රීදුරු මහත්මයාගේ සංවේදී කතාවක් ඒ රීදුරු මහත්මයාගේ පොදු සභා එළියේ බාහිර ස්වරූපයේ දැකලා විවිධ කතා කිව්වා. ඒ රීදුරු මහත්මයා අපි තොරතුරු හොයලා බලනකොට මේ අවසාන චාරිකාව එන්නෙම තමන්ගේ ව්‍යාපාර කටයුත්තකට අදාළ කරන මුදලක් හොයාගන්න වාහනයක් ගන්න මුදලක් හොයාගන්න එහෙම සුන්දර හිණ දැකපු මිනිස්සු එක මොහොතකින් ජීවිත නැති වෙලා තියෙන මේ රියානතුරු නිසා ඒක නිසා ඒකට අදාළ කරන වැඩපිළිවෙල අපි හදන්න ඕනේ ඒවට නීති රීති හදන්න ඕනේ නව සංස්කෘතියක් අපි අරගෙන ඉන්න ඕනේ අපි විශේෂයෙන්ම දන්නවා දැන් අපි අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරාට පස්සේ අපේ ගම්වල තියෙන අඩුපාඩු අපේ පැත්තේ තියෙන අඩුපාඩුවත් අපි සාකච්ඡා කරන්න ඕන ඒක නිසා මේ මාර්ග අමාත්‍යංශයට අදාළව අපි කරද්දී අපි විශේෂයෙන් දකිනවා CTB එක අපේ මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිත ගත කරන මිනිසුන්ට තියෙන තැන ඒ CTB එක ඇතුලේ බරපතල රියදුරු ගැටලුවක් තිබුණා ඒකට අදාළ උත්තර හොයලා මේ වෙද්දි රියදුරු 418ක් බඳවාගෙන තියෙනවා කොන්දොස්තරවරු 246ක් බඳවාගෙන තියෙනවා කාන්තා කොන්දොස්තරු 23 දෙනෙක් බඳවාගෙන තියෙනවා ඒත් අදටත් සමහර ගම්වල රියදුරා නිවාඩු යද්දි බස් එකක් නිවාඩු යනවා රියදුරා ලෙඩ වෙද්දි බස් එකක් ලෙඩ වෙනවා නරක සංස්කෘතිය. ඒක නැති කරන්න ඕන. ඒක නැති කරනවා වගේම නව නීති පද්ධතියක් CTB එකට අදාළව ගේන්නත් ඕන. රියදුරෙක් නැත්නම් රියදුරෙක් වෙනුවට වෙනත් රියදුරෙක් බඳවා ගන්න. ඒකට අදාළ කරන ක්‍රියාවලියක් හදන්න අපි ඉල්ලනවා. අමාත්‍යංශ මට්ටමේ ඒවට අදාළ කරන මැදිහත් වීමක් අපේ ඇමතුමා මැදිහත් වෙලා සිද්ධ කරන්න කියලා. ඒ වගේම මාර්ග ඉදිකිරීම කරද්දී අපේ ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීම කරද්දී ඉතා වැයුම් සහිත මාර්ග තියෙන. අපි ගම් අපේ ග්‍රාමීය මාර්ග ව්‍යාපෘතිය ඇතුළේ විශාල මාර්ග ප්‍රමාණයක් ඉදි කරන අපේ ජනතාවට අවශ්‍ය පහසුකම් දෙනවා. හැබැයි මේ මාර්ගවලට වැහි ජලයෙන් බාධාවක් නොවෙන්න නැවතත් මේ මාර්ග සුරක්ෂිතව තියෙන්න දීර්ඝ කාලයක් තියෙන්න හොඳ කාණු පද්ධතියක් හැදෙන්න බෝක්කුවක් දෙන්න ඒවට අදාළ කරන වැඩකටයුතු සිද්ධ වෙන්න ඕන. ඒත් අපි දකිනවා සමහර ඉදිකිරීම් කරගෙන යද්දී අපිට ඒ සැලසුම් වල එවැනි අඩුපාඩු තියෙනවා. ඒවා අවම කරගන්න ඕන. ඒකට අදාළ
මැදිහත්වීමක්
අපි කරගන්න ඕන. එතකොට ඒ සඳහා වන සුවිශේෂී මැදිහත්වීමක් අපි හිතනවා අමාත්‍යංශ මට්ටමින් අපට කරගන්න පුළුවන් වේවි. අපි විශේෂයෙන්ම නිලධාරි මහත්වරුන්ගෙන් ඉල්ලනවා අපට මිනිස්සු මේ බලය දීලා තියෙන්නේ මේ විශේෂ සුවිශේෂී මැදිහත්වීම කරන්න ඔබත් ඒ සඳහා වෙනස් විදියට හිතලා ඒ මැදිහත්වීම කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. මේ කතාව කියනකොට මට මීට කලින් මේ වගේ සුවිශේෂී වෙලාවකත් අපේ විපක්ෂ නායකතුමා කියපු කතාව ගැන අවධානය යොමු කරන්න ඕන. එතුමා අපේ ජනාධිපතිතුමා කියපු ප්‍රකාශයක් ගැන අදහස් පළ කරා. අපිට කියන්න තියෙන විපක්ෂ නායකතුමාට අපේ ජනාධිපතිතුමා කතා කරේ අපේ ජනතාවට මාලිමාවට ඡන්දේ දීපු මාලිමාවත් එක්ක වැඩ කරපු ජනතාවට ඒ ජනතාවට කටට කනට අමතරව මොලයක් තිබුණා. ඒක නිසා ජනාධිපතිතුමා කියපු කාරණේ තේරුම් ගැනීම හැකියාව ඒ ජනතාවට තිබුණා. හැබැයි කටයි කනක් විතරක් තියෙන මොලේ නැති පිරිසකට මේක තේරුම් ගන්න බෑ. ජනාධිපතිතුමා මොකක්ද කිව්වේ? ජනාධිපතිතුමා කිව්වා ආරෝග්‍ය කියන වැඩසටහන සෝතා මධ්‍යස්ථාන 1000ක් හදන වැඩසටහන ගැන. අද විපක්ෂ නායකතුමාලාට තමන්ට අදාළ කරන පවුලේ වෛද්‍යවරයෙක් ඉන්නවා. වෛද්‍යවරයෙක් ගෙන්න ගන්න පුළුවන්. අවශ්‍යතාවය තිබ්බොත් රට යන්න පුළුවන්. ඒ පහසුකම් ගන්න පුළුවන්. හැබැයි අපේ ගමේ බිමේ ඉන්න අම්මා තාත්තට එහෙම පහසුකමක් නැහැ. රෝහලට යනවා. ජනතාව පිරිලා ඉන්න වෛද්‍යවරයාට තා බලා ගන්න විදියක් නැහැ. ඒවට අදාළ කරන නිසි ප්‍රතිකාර ලබා දෙන්න විදියක් නැහැ. මේක මේ තියෙන රෝහලේ තියෙන මේ රශ් එක අඩු කරනවා නම් අපි ගමට වෛද්‍යවරයෙක් හදන්න ඕන. ගමේ ආරෝග්‍ය සෝතා මධ්‍යස්ථාන ඇතුලේ පවුල් 10,000කට එක වෛද්‍යවරයෙක් හදන්න සැලසුම් කළා තියෙනවා. ඒකට අලුත් තාක්ෂණය පාවිච්චි කරලා මේ මධ්‍යස්ථානයක් හදන්න සැලසුම් කළා. අලුත් තාක්ෂණයක් ඇතුළේ ලියාපදිංචි කරලා පවුලේ වෛද්‍යවරයෙක් හදන සැලැස්මකට මේ යන්නේ. මේවා දියුණු රටවල් වල ක්‍රියාත්මක වෙච්ච දේවල්. අපි හිතනවා විපක්ෂ නායකතුමාලා ඒවට ආශිර්වාද කරන්න හොඳ විපක්ෂයක් තියෙනවා නම් අපේ රටේ ජනතාවගේ පැත්තෙන් හිටගන්න ඕන. හැබැයි අද විපක්ෂය මොකද කරන්නේ? ජනතාවගේ පැත්තෙන් හිටගන්න වෙනුවට මෙවැනි ක්‍රියාවලට මේ උදුළු දාන එක තමයි කරන්නේ. අපි දැක්කා එතුමාලගේ කාලවලදී මොකද වුනේ කියලා. ගියාණ්ඩු ඇතුළේ සෞඛ්‍ය පද්ධතිය කොහොමද තිබුණේ කියලා. අපි එතුමාලට මතක් කරනවා ජනතාවට හොර බෙහෙත් ටික ගෙනල්ලා මිනිස්සු එකා පිට එකා මැරෙද්දි ඕකට තමයි ස්පිත්තාලේ ඉස්සරහා මල් ශාලාව තියන්නේ කියලා කියපු ආණ්ඩුවලට. එහෙම හිටපු සෞඛ්‍ය ඇමතිලට ආදර්ශයක් වෙලා තියෙනවා. එන්ජිඕ ග්‍රාම්‍යන්ත්‍ර ගෙනල්ලා 16කට වැඩි ප්‍රමාණයක් දැන් ස්පිතාල ස්ථාපිත කරලා තිනවා. ඒව ඇතුලේ රුපියල් මිලියන 3000කට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කළ ජනතාවට සහන දීලා තිනවා. අපි මිනිස්සුන්ට ජීවිතය දෙනවා. ඔබ මරණය අපේක්ෂා කරපු විපක්ෂයක් වෙලා ඉද්දී අපි ආණ්ඩු පක්ෂයක් විදියට මරණ සහතිකයේ අතේ තියාගත්තු මිනිස්සුන්ට ජීවිතය දෙමින් ඉන්නවා කියන එක විපක්ෂ නායකතුමාට මතක් කරන්න ඕන. බොහොම ස්තුතියි.